ගරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්ලාමැත්තුව ඔබතුමාට විනාඩි 15ක කාලයක් තිබෙනවා.
මූල ආසනාරූඪ සභාපතිතුමනි, ගරු කනකහෙරත් මන්ත්‍රීතුමා විසින් ගෙන එන ලද සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. එතුමාගේ යෝජනාව ආරම්භ කළා තියෙන්නේ ෆ්ලයි ඩුබායි සමාගම සමග ගිවිසුම් මත ගිවිසුම නොසලකා හරිමින් ඉන්දියානු සමාගමකට විකුණන්න යනවා කියලා. මේ ෆ්ලයි ඩුබායි සමාගම, ගරු සභාපතිතුමනි, ෆ්ලයිට්ස් හතරක් ඩුබායි වල ඉඳන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇවිල්ලා එතනින් මත්තලට ඇවිල්ලා එතනින් යන්න තමයි අපි අවසර දීලා තිබුණේ. නමුත් මේ කාල සීමාව තුළදී මේ නතර කරේ ෆ්ලයි ඩුබායි සමාගමට විශාල අර්බුදයක් පැන නැගුණ මේ කුරුල්ලන්ගේ ප්‍රශ්නය නිසා. කුරුල්ලෝ හැප්පිලා විශාල වශයෙන් එන්ජින් වලට අලාභහානි වෙලා ඔවුන් ඉල්ලීමක් කරා මේ කාලය තුළදී. දැන් ඔබතුමා කතාව මේකට මගේ කතාව අහගන්නකෝ. ඉතින් ඒ අනුව අපි තාවකාලිකව මේ කුරුල්ලන් ගහණය වැඩි මේ කාලය තුළදී ඔවුන්ට ඒ සහනය ලබා දුන්නා නෑවිත්තින්ට. ඒ මිසක මේ ඉන්දියාවට විකුණන්න ඕන හින්දා මේ ෆ්ලයි ඩුබායි සමාගම මොකද කරු සභාපතිතුමනි, ෆ්ලයිට්ස් හතරයි එන්නේ, තුන් දෙනයි නැත්තම් හතර දෙනයි ඒ ගුවන්තොටු බලෙන් ගුවන්දාවට නැග්ගගන්නේ. ඉතින් මේක නාමිකව එනවා මිසක් විශාල පැසෙන්ජර්ස සංඛ්‍යාවක් එන එන දෙයක් නෙවෙයි. ඒක මං පළමුවෙන්ම ඒ කාරණය නිවැරදි කරන්නට ඕන. ඔව්,
අනක හේරත් මන්ත්‍රීතුමා,
බර්ඩ් ස්ට්‍රයික් කියන එකේ ගරු ඇමතුමා, මේකේ තියෙනවා ඉන්සිඩන්ට්, එහෙම නැත්නම් ඇක්සිඩන්ට්. මේක මේජර් ඉන්සිඩන්ට්යක් මේ දක්වා වෙලා නැහැ මේ ෆ්ලයි ඩුබායි වලට. මීට වඩා ෆ්ලයි ඩුබායි වල අසමාරා කියන ගුවන්තොටු පොලේ මීට වඩා ඉන්සිඩන්ට් වෙලා තියෙනවා. මේක නිසා නෙමෙයි, මේක එක හේතු.
ඒ අනුව මේජර් ඉන්සිඩන්ට්ස් වෙලා තියෙනවා කියලා මට වාර්තා වෙලා තියෙනවා. නෑ, ඔබතුමා නෑ කිව්වට වෙලා තියෙනවා කියලා මට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ බලෙන් ඒවා ගෙන්නන්න පුළුවන් කමක් නැහැනේ. ඉතින් ඒ නිසා මෙතුමා කියන්නේ මේ ෆ්ලයි ඩුබායි මේ එක එන ගුවන් යාන නතර කරා කියලා මේ ඉන්දියාවට විකුණන්න නතර කරා නෙවෙයි. ඒ අරෙන්ඩ සමහර මේ චාටර් ෆ්ලයිට් කීපයක් ආවා. ඉතින් ඒ මිසක් විශාල වශයෙන් ගුවන් යාන මෙතෙන්ට පැමිණියේ නෑ. ශ්‍රී ලංකන් එයාලයින්සුත් බෑ කිව්වයින්ද. ඉතින් ඒ නිසා සභාපතිතුමනි, ඒ පදනම සම්පූර්ණයෙන්ම වැරදි. ඒ පමණක් නෙවෙයි, මේ ගුවන් තොටුපළ පිළිබඳව අපි ගත්තොත් එහෙම මේක විශාල වශයෙන්ම අලාභයට පත්වෙච්ච ගුවන් තොටුපළක්. දැන් බලන්න 2018 ටෝටල් රෙවනිව් ආදායම මිලියන 14යි, වියදම මිලියන 1910යි ණය වාරිකත් එක්ක. 2017 78යි, වියදම 3468යි. 2016 මිලියන 49යි, වියදම 3947යි. 2015 මිලියන 72යි, වියදම 5,5947යි. 2014 ආදායම 136 මිලියන, වියදම 3,235යි. 2013 ආදායම මිලියන 48යි, වියදම 2,828යි. මේ වෙනකොට ඇකියුමුලේටර් ලොස් දැනට මේකෙන් බිලියන 20ක් දැනට පාඩු වෙලා තියෙනවා. ඉතින් අපිට ඕන මේක විනාශ කරන්න නෙවෙයි, මේ ගුවන් තොටුපළ හදලා ගන්න. එහෙමනම් මේකට තව ආයෝජන ගෙන්න ගන්න ඕන, මේ සඳහා ගුවන් යානා ගෙන්න ගන්න ඕන. ඉතින් ඒ නිසා අපි මේක ඉන්දියාවට දෙන්න නෙවෙයි, මුලින්ම මම කැබිනට් සංදේශයක් ගෙනිච්චා. මේ තත්ත්වය ප්‍රකාශයට පත් කළා 2016 12 මාසේ පළවෙනිදා. ගිහිල්ලා පත්තරේ දැම්මා, විදේශ පුවත්පත්වල දැම්මා. මේ ගුවන් තොටුපළ ක්‍රියාකාරීත්වයට ගෙන එන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක්, ඒ සඳහා ගෙන එන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ ගුවන් තොටුපළ හදන්න යෝජනාවල් දෙන්න කියලා. යෝජනාවල් හයක් ආවා. ඒක TEC එකනුයි කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් බෝඩ් එකනුයි විශ්ලේෂණය කරා. නමුත් ඒකක්වත් සුදුසු යෝජනා හැටියට ගණන් ගන්නේ නැහැ. අය කිව්වේ අපිට සෝලා පව ගහන්න ඉඩ දෙන්න, ඒ වගේ වෙන වෙන දේවල් ඉල්ලුවේ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි මේක කරන්නේ මේ ගුවන් තොටුපොළට බෝම්බ දාලා විනාශ කරන්න නෙමෙයි. මේ විදිහට තුනිල් හඳුන්නේති මහත්තයා කිව්වා වගේ වැරදි ස්ථානයක නැත්නම් වැරදි සහිතව හදන ලද ගුවන් තොටුපොළ නිසි ආකාරයට ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගෙන ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන ගුවන් යානා ඇතුළු ගුවන් යානා අංශයට සම්බන්ධ කර්මාන්ත ගෙනෙන්න පුළුවන් පාට්නර් කෙනෙක් ලබා ගන්න. ඒකට අපි පුවත්පත්වල දාලා මුළු ලෝකෙම ඉල්ලුවා. ඔබතුමා ඉන්නකො, ඔබතුමා ඉඳ ඉන්නකො. ඒ නිසා නමුත් ආවේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි ඉන්දියාව අපිට යෝජනාවක් ඉදිරිපත් කරේ. ඔවුන් ජොයින්ට් වෙන්චර් එකට, මේක විකුණලා නැහැ කාටවත්. ASL සමාගමයි, ඉන්දියානු එයාපෝර්ට් ඔතෝරිටි එකයි ඒකාබද්ධ සමාගමක් හදලා. ඒ ඒකාබද්ධ නැහැ. ඔබතුමාට කතාවට මම බාධා කරේ නැහැ.
මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්?
ඔව්,
මන්ත්‍රීතුමා.
අරු ඇමතුමනි, දැන් මේ ගුවන්තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවට ඔබතුමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි සහභාගි වුණ දෙන්න එක ළඟ සීට් දෙකක. දැන් ඔබතුමා දැන් කියනවා මේ ව්‍යාපෘතිය කිසිම ඵලදායි ව්‍යාපෘතියක් නෙමෙයි කියලා. ඒ රජයේ හිට ප්‍රධාන ඇමතිතුමෝ දෙන්නේ
ව්‍යාපෘතියක් නෙමෙයි
කියලා. මේ විවෘත කිරීමේ අවස්ථාව සහභාගි වුණා
ගරු මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා.
මේ අඩුපාඩු කරගෙන නැකොට පෙනුණා. මේ අඩුපාඩු මකලා දාලා හොඳ ව්‍යාපෘතියක් බවට පත් කරගන්න තමයි මේ රජයේ කටයුතු කරන්නේ. ඒ නිසා තමයි අපිට ඒකට අවශ්‍ය සහායකයෙක් අපි ලබා ගන්න, ඒ ආයෝජනය ලබා ගන්න අපි කටයුතු කරන්නේ ගරු සභාපතිතුමනි. නැත්තම් මේක විනාශ කරලා දාන්න නෙවෙයිනේ. ඉතින් ඒ නිසා අනිත් ඒ කිව්වා මේක තිබුණු පුටු බඩු මුට්ටු මොනවත් ඒ වගේ ලිච්චි නෑ. මමත් එකඟ වුණේ නෑ අගමැතිතුමා එක්ක. එතුමා ගිහිල්ලා අර මේ වීගබඩා කරනකොට ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් මට ඕන කරේ මේ ගුවන්තොටුපළ ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල තමයි කියන්නේ. ඒතකොට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභා උපසභාපතිතුමනි මම මේක විකුණන්න යනවලු. එහෙමනම් සභාපතිතුමනි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පෝට් සිටියකට අක්කර 200ක් දීලා අවුරුදු 99 අවුරුද්දක් බද්දට දුන්නම අපි විරුද්ධ වුණාද? ශැංග්‍රීලායකට ඉඩම් දෙන්නට විරුද්ධ වුණාද? එහෙමනම් එතුමාටත් අපි ඔස් කියන්න එපැයි. ඒ නිසා සභාපතිතුමනි, මෙවැනි දේශපාලන සටන් පාට නෙවෙයි අපිට අවශ්‍ය. අපිට ඕන මේ එයාපෝර්ට් එක හදලා ගන්න. ඒ සඳහා අනිත් එක කියනවා දැන් ඉන්දියාවේ ගුවන් හමුදා වෙනවා. අමූලික බොරු පට්ටපල් බොරුනේ. අපි විශේෂයෙන්ම කියලා තියනවා This is only a commercial airport. මේ වෙළඳ එයාපෝර්ට් එකක් විතරයි. පෙරිමීටර් සෙකියුරිටි එක පවා අපේ එයාෆෝස් එකෙන් කරන්න ඕනි. කිසිම ඉන්දියානු අයකුට ඒ සෙකියුරිටි වලට එන්න පුළුවන් කමක් නැහැ කියන මූලික කොන්දේසි අපි දාලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලට වගේම අපිටත් මේ රට පිළිබඳව ආදරයක් තියෙනවා. එහෙම හිතන්න එපා.
දරු ඇමතුමා, පැහැදිලි කිරීමක් පමණයි. දැන් මේ පනත වෙනස් කරන්න වෙනවද? මොකද විශේෂයෙන්ම පැහැදිලි කරපු නැති නිසා මම අහන්නේ.
ඒ නිසා පනත වෙනස් කරන්න ඕන නම් පනත වෙනස් කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ ආයෝජනය ලබා ගැනීම සඳහා කටයුතු කරලා මේ එයාපෝර්ට් එක හොඳ එයාපෝර්ට් එකක් බවට පත් කරනවා. මේක විකුණන්නේ නැහැ. කාටද විකුණන්නේ? ජොයින්ට් වෙච්චර්ස් කොච්චර එනවද? ඒකාබද්ධ ව්‍යාපෘති කොච්චර තියෙනවද? ඇයි අපේ ආණ්ඩු කාලේ ඒකාබද්ධ ව්‍යාපෘති තිබුණේ නැද්ද? ඒ මිසක් බොරුවට සටන් පාඨයක් වශයෙන් මේක විකුණනවා මේක විකුණනවා ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා අපිට අවශ්‍යකම තියෙන්නේ මේ එයාපෝර්ට් එක හොඳ එයාපෝර්ට් එකක් බවට, ගුවන් යානා එන එයාපෝර්ට් එකක් බවට පත් කරන්න. ඒ නිසා මම දැනටමත් අපේ මාතර සිට බෙලියත්ත දක්වා යන දුම්රිය මාර්ගය එයාපෝර්ට් එක දක්වා දීර්ඝ කරන්න ශක්‍යතා අධ්‍යයනය දැන් පටන්ගෙන තියෙනවා. ඒ වගේම අපි හයිවේ එකත් ඒ දිගටම ගෙනිච්චයින් පස්සේ මේ එයාපෝර්ට් එක වඩාත් ක්‍රියාත්මක එයාපෝර්ට් එකක් බවට පත් වෙනවා. එහෙමනම් ඉතින් අපිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කරපු ඒවාට අපිත් සම්බන්ධයි. ඒ නිසා අපිට මේවා විනාශ කරන්න උවමනාවක් නැහැ. අපිට ඕන මෙය ශක්තිමත් කරලා මේ එයාපෝර්ට් එක වයබල් එයාපෝර්ට් එකක් බවට, මගීන් එන එයාපෝර්ට් එකක් බවට හාස්‍යන්තලා එන එයාපෝට් එකක් බවට පත්කිරීමට අපිට අවශ්‍යයි. ඒක තමයි අපේ අරමුණ. ඊළඟට මේ පිළිබඳව මොන කොන්දේසි මතද අපි මේ ජොයින්ට් වෙන්චකට එන්නේ කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡා කරනවා විතරක් නෙවෙයි, මම පොරොන්දු වෙන අමාත්‍යවරයා වශයෙන් ඒ ජොයින්ට් වෙන්චකට ඇතුළත් වෙන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් මම මේ පාර්ලිමේන්තුවට කරනවා. මොනවාද මේකේ කොන්දේසි, කොහොමද මේ ඉන්න සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කොහොමද, ඒ වගේම මේකට අනාගත ආයෝජන ලබාගන්නේ කොහොමද, ඒවා බෙදාගන්නේ කොහොමද, 70%, 30%ද කොහොමද අපි ඒක, ඒ වගේම අපි දෙන්නේ මොන මිල ගානකටද, ඒ පිළිබඳව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව අපි ලබාගෙන ඉතාම පාරදෘශ්‍ය භාවයකින් යුතුව මේ කටයුත්ත කිරීමට මමත් මගේ අමාත්‍යංශයක් කටයුතු කරනවා. මේක මගේ තනි තීරණයක් නෙවෙයි, අමාත්‍යරුවෙන් මට තනි තීරණයක් ගන්න බෑ. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය මේ කාරණය පිළිබඳව මූලික ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තිනවා. ඒකට මේ රජයේ ඉන්න කවුරුත් වගේ කියන්න ඕන. එහෙම තමයි රජයකට බැඳුනම රජයේ කරන කටයුතු වලට වගේ කියන්නට ඕන අපිට. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කාරණය පිළිබඳව ඉතා පැහැදිලිවම කියන්න ඕනි. විදේශ ආයෝජනයන් ලබා ගැනීම අපරාධයක් නෙවෙයි. විදේශ ආයෝජනයන් ලබා ගැනීමේදී අපේ රට ආරක්ෂා වෙන ආකාරයෙන් ඒ ආයෝජන අපි ලබාගත යුතුයි. ඒ කටයුත්ත කිරීමට අපි බැඳිලා ඉන්න බව මම ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ නිසා මේ පිළිබඳව අපි දැනටමත් ඊයේත් ඉන්දියානු කණ්ඩායමක් ආව සාකච්ඡා කරන්න මගේ නිලධාරීන් සමග. දැන් සාකච්ඡාවට තුනක් තිබුණා. අපි සෑම කාරණයක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මේ රටේ ආරක්ෂාවට කිසිම තර්ජනයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කිසිම ආකාරයකින් ඉන්දියානු ආරක්ෂකංශෝ ඒ කිසි කෙනෙක් තියා එයා ට්‍රැෆික් කන්ට්‍රෝල්ලවත් අපි එයට ගේන්න දෙන්නේ නැහැ. ඒ ටිකත් කරන්නේ අපි විසින්මයි. මේ විදිහට අපි ඉතා ගැඹුරින් කල්පනා කරලා මේ රටේ ආරක්ෂාව පිළිබඳව තමුන්නාසලාට විතරක් නෙවෙයි අපිටත් වගකීමක් තියෙනවා. අපිත් මේ රට වෙනුවෙන් වැඩ කටයුතු කරපු අය. ඉතින් ඒ නිසා හිතන්න එපා මේ ඉන්දියාවට ඕන ඕන විදිහට මේවා ලබා දෙන්නේ නැහැ අපි. එහෙම කියන්න එපා. ඉතින් ඒ නිසා ඒවා දේශපාලන සටන් පාඨ වශයෙන් හොඳයි, ඒවා කරන්න. අපිත් විපක්ෂයේ හිටියනම් කරන්නේ ඕක තමයි. ඉතින් ඒ නිසා අපි මේක දන්නවා. නමුත් යථාර්ථවාදී ලෙස මේ රටේ ඉදිරි ගමනට ඇයි මෙච්චරද මං කිව්වා දැන්ට බිලියන 20ක් අපි පාඩු ලබලා තියෙනවා මේ වෙනකොට. ඉතින් මේක අපි මේ පාඩු අවබෝධ කරගන්න ඕන. දැන් ඉන්දියාවට ඉන්දියාව සමග ඒ සමාගම සමග අපි ජොයින්ට් වෙන්චර් එකක් හැදුවයින් පස්සේ අනිවාර්යයෙන්ම මේ පාඩුවේ 70%ක් ඒගොල්ලෝ දරන්න ඕන. ඉතින් බලන්න මොන විදියට සූක්ෂම විදියටද අපි මේ පාඩුව එයාගේ උඩට දාන්නේ කියලා ලාභ ලබනකම්. ඉතින් මේ විදිහට අපි හොඳ බිස්නස් ඩීල් එකක් දැම්මම ඒකටත් දේශපාලන මඩ ගහනවා කමක් නැහැ. ඒක මේ රටේ දේශපාලනයේ ස්වභාවයනේ. නමුත් කියන්න කැමති අපි ඉතාම සද්භාවයෙන් යුතුව මේ රටේ ගුවන් කර්මාන්තය දියුණු කරලා මේ රට ඉදිරියට ගෙන යාමේ බලාපොරොත්තුවෙන් තමයි මේ කටයුත්ත කරන බව ප්‍රකාශ කරමින් එවැනි අනිසිබියක් ඇති කරගන්නට එපා. මම පොරොන්දු වුණු පරිදි මේ පිළිබඳව ඇති කරගනු ලබන ගිවිසුම අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තමයි මේ කටයුත්ත කරන්න කියන එකත් ඒ පොරොන්දුව ලබා දෙමින් මගේ කතාව අවසන් කරනවා. මගේ
ගරු
ඩිපුටි මිනිස්ටර් එතුමා මේ පොඳ කතා කරන්න.
ඔබතුමා මොකක්ද කතා කරන්නේ, මොන කාරණාවක් සම්බන්ධ?
ගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ.
දැනට අපේ මතයේ තියෙන්නේ අවුරුදු 40ක කාල සීමාවක් සඳහා කියලා. අර ශැංගරිලා එක මේක වගේ අවුරුදු 99 නෙවෙයි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. ගරු අශෝක අබේසිංහ අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තිබුණා.
ගරු මුලාසුරාණුවර මන්ත්‍රීතුමනි, ගරු කනගහේරත් මන්තුමා විසින් මේ ගෙනෙන ලද යෝජනාවේම වැරදි. මොකද එතුමා කියලා තියෙන්නේ මේ මත්තල ගුවන්තොටුපළ විකිණීමක් පිළිබඳ. එහෙම විකිණීමක් කවමාත්ම කරන්නේ නැහැ. ඒ එතුමාගේ යෝජනාව මේ ප්‍රශ්නේම වැරදි බව විශේෂයෙන් ප්‍රකාශ කරනවා. විශේෂයෙන් එතුමාලා නවක මන්ත්‍රීවරුන් විදියට එතුමාට මතක නැතුව ඇති. මම කනගාටු වෙනවා. එතුමාලාගේ තිබුණ ආණ්ඩුව තමා මේ ශැංගිරිලා හෝටලේ ශංගිලා හෝටලේට ඉඩම සින්නක්කර විකුණුවේ. ඒ සින්නක්කර විකුණපු ඉඩමක් විකුණපු ආණ්ඩුවක දැන්ට වර්තමාන මන්ත්‍රීවරු විසින් මෙවැනි යෝජනාවක් ගෙන පිළිබඳ මම කනගාටු වෙනවා. ඒ වගේම පෝට් සිටියක සින්නක්කර අක්කර 500ක් සින්නක්කර දෙන්න තිබුණා. අපි එහෙම කරන්නේ නැහැ. කවමදාකවත් විකිණීමක් නෙමේ. මේක හවුල් ව්‍යාපාරයක්. මේක මේ 2009 මේක ආරම්භ කරපු වෙලාවේ 2010 ණය ආරම් තියනවා ඩොලර් මිලියන 190ක් එක්සිම් බැංකුවේ මාර්තු මාසේ. ඒක අද වෙද්දි දැන් මේ පසුගිය වසරේ 2017 වසරේ මාසික ආදායම මූලාශ්‍රවන මන්ත්‍රීතුමනි 165යි. මාසික වියදම 12900යි. මාසික ආදායම 165යි. මාසික වියදම 12500යි. අපි වසරකට 117000ක් ගෙවන්න ඕනේ ණය. 117000ක් කෝටි 170ක්. ඉතින් කොහොමද මේක කරන්නේ? අපි දැන් කටුනායක ගුවන්තොටුපළ එන ආදායමෙන් මේක ගෙවන්න. 2015 ඉඳන් 2030 වෙනකන් අවුරුදු 15ක් මේක ගෙවන්න ඕන. 117000 ගානේ. ඉතින් මේක කරන්න පුළුවන්ද? රජයකට මේක කරන්න පුළුවන්ද? මේක ව්‍යාපාරයක් විදියට අපි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන්දි මේ පිළිබඳව දැන් කෑ ගහනවා.
කණකේරත් මන්ත්‍රීතුමා
මේ ණය ගෙවලා ඔබතුමාලා ආලාභයක් ලබනවාද මේ කටුනායක ගුවන් සමාගමේ?
ඒක වෙනම කතාවක්.
ඒක තමයි ඕකම තමයි වරායට තුනේ.
ඒක වෙනම කතාවක්. කටුනායක ගුවන්තොටුපළෙන් අපි රජයටත් මුදල් දෙනවා. අපි රජයටත් මුදල් දෙනවා. අපි ඒක ලාභ ලබන ආදායම පාට පත් කරලා තියෙනවා. අපි රජයටත් අපේ රජය ආවට පස්සේ තමයි පසුගිය වසර 30ක් කටුනායක ගුවන්තොටුපළේ දානපතේ හදලා නැති එක අපේ ගරු ඇමතුමා මූලික වෙලා අපි ඒක අවසන් කෙරුවේ. පසුගිය රජයේ ඩොලර් මිලියන 80කින් කරන්න යන එක අපි ඩොලර් මිලියන 49කින් කෙරුවේ. අපි කරලා ඒ වැඩ කටයුතු කළේ ඒ ගුවන්තොටුපළ ලාභ ලබන නිසා තමයි අපිට මේක ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මෙම ගුවන්තොටුපළ අපි කිසිසේත්ම විකුණන්නේ නැහැ. අපි හවුල් ව්‍යාපාරයක් කරනවා. ඇමතුමා කිව්වාගේ මේක අපි පත්තරවල දැම්මා, වෙබ්සයිට් එකේ දැම්මා. අපිට මේක ඉල්ලුම් ගාර 6 දෙනෙක් ඇවිල්ලා ඒ අපි ඒ අවශ්‍ය ප්‍රමාණය අපි අපේ තක්සේරුව පිට සතයක්වත් අපි අඩු කරන්නේ නැහැ. රජයේ තක්සේරුවක් තියෙනවා. මේ තක්සේරුවෙන් 100ට ඒ ලැබෙන 70% 30 අපිට ලැබෙනවා. දැන් ඇමතුමා කිව්වාගේ මේක පාඩු ලැබුවොත් ඒ පාඩු ඒගොල්ලෝ දරනවා. දැන් මේක අපිට කරන්න පුළුවන්. දවස මාසෙට 165ක ආදායමක් හම්බෙලා මාසෙට 12900ක් වියදම් කරලා අවුරුද්දකට 117000ක් ණය ගවන්නේ කොහොමද මේක? ඉතින් මේක තව තවත් මෙහෙම යන්න යන්න කොච්චර පාඩුවක් සිද්ධ වෙන්නේ? ඒ නිසා විශේෂයෙන්ම දැන් මේම ගුවන්තොටුපළ ලාභ ලබන ගුවන්තොටුපළ බවට පත් කරන්න ඕනේ. එහෙම කෙරුවොත් පමණයි මේ රටේ ආර්ථිකයට යම්කිසි ආදායමක් ලැබෙන්නේ, ආර්ථිකය ඉහළට යන්නේ. විශේෂයෙන්ම අපි කතා කරගෙන ගියා දැන් මම විශේෂයෙන්ම ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා ඒ පැත්තෙන් පිටරට යන අපේ ශ්‍රී ලාංකිකයන් ඒ ගුවන්තොටුපළින් පිටරට යෑම සඳහා වැඩපිළිවෙළක් ගන්න අපි සාකච්ඡා කරමින් තියෙනවා. ඒ වගේම දැන් මේ ගුවන්තොටුපළ දැන් අපි අතර කතා කළා, ඔබතුමා කිව්වා දැන් ඒ ගුවන්තොටුපළට ආදායමක් ලැබෙනවා කියලා ගුවන් යානා යන එකේ. ඒත් ගුවන්තොටුපළට ආදායමක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ භූමි ප්‍රමාණය වගේ 20 ගුණයක් තියෙනවා අපේ ගුවන් සීමාව. මේ ගුවන් සීමාවේ යන ගුවන් යානාවලට සිවිල් ගුවන් සේවා අධිකාරියට තමයි ලැබෙන්නේ. ඒ ගුවන්තොටුපළට ලැබෙන්නේ නැහැ. සිවිල් ගුවන් සේවා අධිකාරියට මේ ගුවන් සීමාව තුළ ඒ වර්ග කිලෝමීටර් 65000 ඒවා 20 තුළ යන ගුවන් යානාවලින් ලැබෙනවා. ඒකට ඒක 70% ඒකවත් බලපන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබෙන්නේ. මේකත් ඒකට සම්බන්ධයක් නැහැ. දැන් ඒකත් දැනට ඩොලර් 250ක් තමයි ඒ ගුවන් යානාවෙන් ගෙවන්නේ. දවසකට ගුවන් යානා 200ක් පමණ යනවා. අපි දැන් අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ ගුවන් යානයක් අපේ ගුවන් සීමාවට ඇතුළු වුණාම ඒක එළියට යන කාලය සහ ඒ ගුවන් යානයේ බර සහ මගින් ප්‍රමාණය අනුව මුදල් අය කරන්න. ඒ වෙන වැඩපිළිවෙලක් අපි සකස් කරමින් යනවා.
තමා යටතට තමයි ලැබෙන්නේ මුදල. නමුත් අපි කියන කාරණය තමයි මේ ගුවන් තොටුපළ මෙතන තිබ්බ නිසා නේක ලැබෙන්නේ.
මේ
නැති වෙන්නේ කොහොමද? මේකේ එතකොට විකල්ප
ඔය ගුවන් තොටුපළට සම්බන්ධයක් නැහැ ඒක.
මොකද දැන් කටුනායක ගුවන් තොටුපළට 380 යානා බස් ගන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් බලපෑමක් වෙන්නේ නැහැ.
ගරු මන්තුමා ඔබතුමා වැරදියට ඔය වැරදි අඩුවට දෙන්නේ මෙහෙමයි. ඒ ගුවන්තොටුපළ තිබුණත් නැතත් අපේ ගුවන් සීමාවෙන් යන ගුවන් යානාවලින් අපිට ලැබෙනවා මුදල්. ඒ ගුවන්තොටුපළට කියලා එකක් නැහැ. ඒ ගුවන්තොටුපළට වැඩියෙන් ගුවන් යානාවොත් එතකොට ඒ එන ගුවන් යානාවලින් ලැබෙනවනේ අපිට. ආදායම වැඩි වෙනවා.
අනේ ගෙහිරත් මන්ත්‍රීතුමා
විකල්ප ගුවන් තොටුපළක් හැටියට භාවිතා කරන නිසා මේක කටුනායක තියෙනක වෙනම එකක්. මේකට කටුනායකට විකල්ප එක මොකද්ද? මත්තල ගුවන් තොටුපළ. එහෙම නැත්නම් යන්නේ දිල්ලි වලට, එහෙමත් නැත්නම් කරාචි වලට. ඒක නිසා මේ ගුවන් තොටුපළට මේක විකල්ප ගුවන් තොටුපළක් හැටියට භාවිතා කිරීම වෙනුවෙන් ඒ මුදලක්
ලැබෙන එක මේ ගුවන් තොටුපළ ජනා කියන ගුවන් තොටුපළක් බවට පත් වුනාම ගුවන් යාන එද්දී අපිට ලැබෙන ආදායම වැඩි වෙනවා. ඒ ආදායම වැඩි වෙනවා මොකද ගුවන් යාන එද්දී අපේ ගුවන් සීමාව නෙන්නේ. ඒ නිසා ආදායම වැඩි වෙනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ පාඩු ලබන ගුවන් සේවය අපි ආයෝජකෙක් සමග එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් තුළින් ලාභ ලබන ගුවන් සේවා ආයතනයක් බවට පත් කරලා ඒ ආයතනයෙන් මේ රටට ප්‍රතිලාභ ලබා දෙන්න. එහෙම නැතුව කිසිසේත්ම විකිණීමක් නෙමෙයි. ඒ නිසා වගකීමෙන් කියනවා. ඒ වගේම ඊයේ සභ්‍ය පැවිදි සාකච්ඡාව තිබුණා. ඒ සාකච්ඡාවල යම් යම් තීන්දුව වලට ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී ඒ සාකච්ඡා පවත්වලා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයට මේ යෝජනා ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණාට පස්සේ ගරු ඇමතුමා කිව්වා වගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවත් දැනුවත් කරලා තමයි මේ ගිවිසුම් අස්සන් ගන්න. අපි කිසිම විදිහට මේ විකිණීමක් කරන්නේ නැහැ. විශේෂයෙන් මන්තුවා
කියන්නේ
මේමයි මේ අමුතුමා කිව්වා විශේෂයෙන්ම අපි පත්‍රවල දැම්මා ඒ ඉන්දියාවේ යෝජනාවක් විතරයි අපිට මේ විදිහට ගන්න පුළුවන්. අනිත් සෑම යෝජනාවම ඒ අපි බලාපොරොත්තු තත්ත්වයට ඇවිල්ලා තිබුණ නැහැ. වෙන වෙන රටවල වෙනුත් ආවා යෝජනා. නමුත් මේ ඉන්දියාවේ යෝජනාව විතරයි සාකච්ඡා හරි කරන්න පුළුවන් යෝජනාවක් තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඉන්දියාවත් එක්ක සාකච්ඡා කළේ. චීන රජයනුත් ඇවිල්ලා තියෙනවා. චීන රජයනුත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඉන්දියාවේ යෝජනා විතර අපිට සාකච්ඡා කරන්න පුළුවන් උනේ. ඒ නිසා විශේෂයෙන්ම මොකද්ද? ඔව් දැන් අපි දැන් දා යෝජනා දැම්ම අපි පත්‍රයට දැම්ම වෙබ්සයිට් එකට දැම්ම. දැන් ඒ කාලේ ඉවරයි. දැන් ඒ කාලේ අපි තෝරගෙන
නිමල් සිරිපාල් සිල් ඇමතුමා
අනුව අපි එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් මුළු ලෝකෙම කැඳෙව්වා. එතනින් ඒ මුළු ලෝකයේ පාටිස් හයක් එව්වා. ඒ අය කිව්වේ පොඩි MRO එකක් හදන්න, ෆ්ලයින් ස්කූල් එකක් දාන්න. ඒ වගේ පොඩි පොඩි යෝජනා විතරයි ආවේ. මේ වගේ විශාල යෝජනාවක් ආවේ නැහැ. ඒ නිසායි අපි මේ යෝජනාව පිළිගත්තේ. ඒ අය කොටම අවස්ථාව ලැබෙනවා ඒ පොඩි පොඩි වැඩවලට. ඔබතුමා එකතු කරගෙන ප්‍රපෝසල් එකක් දෙන්න තිබුණානේ.
මන්ත්‍රීතුමා මේ ඒ යෝජනාවල ෆ්ලයින් ස්කූල්ස් දාන්න එක එක ඒ වගේම මිසක් මේක සංවර්ධනය කරන්න විශේෂ යෝජනා මේ වගේ දැවැන්ත යෝජනා ආවේ නැහැ. අපි ඒකයි කිව්වේ. දැන් මේකෙන් ඒ ලැබෙන මුදල් මේ ගුවන් තොටුපළ හදන්න ගිය විදුහල්ටත් වඩා වැඩි ප්‍රමාණයක් 70%ෙන් ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ රටට අහිතකර යෝජනා අපි කරන්නේ නැහැ. අපි මේක කැබිනට් මණ්ඩලයේ දැනුවත් කරනවා, රටේ ජනතාව දැනුවත් කරනවා. ඒ නිසා ඔබතුමාලා වගේ අපේ රටේ ඉඩම් සින්නක්කර විකුණන්නේ නැහැ. සින්නක්කර විකුණපු ආණ්ඩුවක සමාජිකයන් මේ ගැන කීම පිළිබඳ මං ඉතාම කනගාටු වෙනවා. නෑ, එතුමා කිව්වනේ ඒ වෙලාවේ, එතුමා ඒ සිද්ධිය කිව්වනේ. ඒ නිසා විශේෂයෙන්ම දැන් අපි අපේ රජය මේ කිසිසේත්ම විකිණීමක් කරන්නේ නැහැ. අපි කරන්නේ මේක හවුල් ව්‍යාපාරයක්. මේ අලාභ ලබන මත්තල ගුවන් තොටුපළ ලාභ ලබන රටක් බවට පත් කරලා මේ රටේ ආර්ථිකය ඉහළ නංගීමේ වැඩපිළිවෙල තමයි කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම කනගාටු වෙනවා ඔබතුමා මෙවැනි යෝජනා ගේම් පිළිබඳව. මහත් ස්තුතියි.
ස්තුතියි ගරු අශෝක අබේසිංහ ඇමතුමාට. පාර්ලිමේන්තුව යළි හෙට පෙරවරු 10ට රැස් වෙනවා.